කොමාරි ස්වාමීන් වහන්සේට මේව දැනගෙන හිටියා එදා තරුණ කාලේ. තරුණ කාලේ දැනගෙන හිටියට අර සසරේ මොකද්ද වඩපු සමාධිය පැත්තකින් ඒ සමාධියට ගහගෙන ගියා අවුරුදු ගණන්. ඉතින් හිමාලයේම හරියට ඕම ගත කරා. ඒත් බණ පොත් ටික අරන් යනවා. කවුරුත් ගුරු කෙනෙක් හොය හොය ගියේ නැහැ එම. සූත්‍ර ටික අරන් යනවා. ගියාට පිටුවයි දෙකයි කියවන්නේ. ඊට පස්සේ ආයි යන්නේ සමාධියට. කොහොම අවුරුදු ගණන් ගියා. වෙලාවත් යනවා ඉක්මනට. සමාධිය ඉන්නකොට දවස් කියන්නේ අවුරුදු දෙක තුනක් දවස් තුනක් හතරක් වගේ යන්නේ. ටක් ටක් ගාලා වෙලා යනවා. ඉතින් ඕක දැනුන්නේ නැහැ. ඔහොම ආව ඕන්නම් 50 වෙනකම්. වයස ඒ කියන්නේ අර මේ ඊට පස්සේ තමයි ගිය අවුරුද්දේ විශේෂ සිදුවීමක් වුණා පින්වතුනි. මම ඒක කියන්න ඕනේ. මොකද ඒක අහලා ඇති අපේ අලුත් කට්ටිය ගොඩාක් ඉන්නේ ඉඳ. ස්වයංවංශය අර හිමාලය යන මේකක් තියෙනවා. කෛලාස කූටයට ගොඩක් මේ යන ගමනක් තියෙනවා. ඒ ගමන්වලදී එක එක අභියෝග මුණපානවා. ගිය අවුරුද්දේ ඒ කියන්නේ මේ හොඳ දේවල් ගොඩක් දුක් විඳලා තමයි ලැබෙන්නේ පින්වතුනි. ඉතින් මුල් අවස්ථාවේදී ස්වයංවංශයට ඔපරේෂන් එකක් කරන්න වුණා හිමාලයේ ඍෂිකේශ් වල ගල් වලට. ඉතින් මම ඉන්න ජීවිතයත් එක්ක දුම තනියම ඉන්න ක්‍රමයක් තියෙන්නේ. මෙහෙත් එහෙම තමයි. ඉතින් මෙහෙ නම් එහෙ දන්නේම නැති කට්ටිය ඉන්නේ. එක්කෙනයි දෙන්නයි කැපකරුලා වගේ ඉන්නේ. ඒගොල්ලොත් ඈතින් තියාගෙන තමයි ඔහොම ගත කරන්නේ. එතකොට මේ ඔපරේෂන් කරන්න අවස්ථාවේදී දෙවිදේවතාවන් වහන්සේලාගේ බල මේ උදව් වෙන හැටි මම ගොඩාක් හොඳට අත්දැක්කා. ඒ කියන්නේ එතන ඉන්දියාව කියන්නේ පින්වතුනි ජනගහනය බොහෝ. ඉස්පිතාලයකට ගියොත් ආයි නෑ මේ අපිට මැරෙන්න පුළුවන් ඉස්පිතාලේ. මොකද එච්චර ලෙඩ වෙනවා. ඒ කියන්නේ හරිය විදිහට සාත්තු කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම පරිසරයක් අස්සේදී එක එක ගාන්ට මෙයා වෙලා කවදාත් පෝලිමකවත් එහෙම ඉන්නේ නැතුව ප්‍රධාන දොස්තරවරු එහෙම සම්බන්ධලා ලේ දෙන්න එහෙම කට්ටියට ඒක හරි ආශ්චර්යයක්. ඒ අවස්ථාව ලඟ වෙනකොට ඒක වෙන්නේ ඉස්සලත් නිමිති පෙන්නවා. ඒවා කියන්නේ වෙලාව යයි. ඒ කියන්නේ හරිම ඒක තේරෙන නොපෙනෙන ලෝකයකින් යම් දෙයක් තමන් මොන හරි වඩානේ යනවා නම් තමන් තනි වෙන්නේ නැහැ. කොහොම හරි ඒකෙන් පස්සේ බල්ලෙක් කෑවා මේ ඩෙල්ලි වල. ඉතින් මොනවාද ඒ ස්ථානයේදී පිට. ඊට පස්සේ හිමාලයේ කෛලාසයට යනකොට මේ ඇඟ හොඳටම පණ අඩුයි. උඩ මට්ටමකට ගිහිල්ලා ඔක්සිජන් උත් අඩුයි. ඉතින් මම හිතනවා මම දැන් වයසින්ද වෙන්න ඇති මගේ මේ පණ අඩුයි. දැන් තව යන්න ඕනේ උඩට යන මේකක් තියෙනවා. ඉතින් යන්න ගොත් අපවත් වෙනවා. කොහොම හරි මේ මං කල්පනා කරන් හිටියා ඉස්සර වගේ නෙමෙයි ඉස්සර නම් මං ටිකක් යනවා දැන් ටිකක් ආසයි ජීවිතේට. මං හිතන්නේ මේ තියෙන ආසාව මේක දීලා යන්න මෙහෙම තියෙන ආසාවක් වැඩ කරනවා. ඉතින් මං ටිකක් ගොඩක් සැලකුවා වෙද්දා වගේ නෙමෙයි. සැලකනකොට මට සංඥාවක් ඇති වුණා මේ කය වේසන් නැතුව යවුවනම් හරි. මොකද ලේ ගිහිලා තිබ්බ ගොඩක් අර මේ මොනවාද ඔපරේෂන් එකෙන් පස්සේ. ඒ හරිනම් මාස 6ක් අවුරුද්දක්වත් ඉන්න ඕනේ ওই වගේ දෙයක්. දැන් ડોක්ටර්ස්ලත් දන්නේ නැහැ මම මෙහෙම ඒගොල්ලන් කිව්ව ඕන දෙයක් කරන්න කියලා. ඒගොල්ලන් දන්නේ නැහැ ඔහොම මේ පර්වතවල එහෙම ගමන් කරයි කියලා. ඉතින් කොහොම හරි මේ මම මේක සලකලා වෙනම ක්‍රමයකින් වැඩි ෆ්ලයිට් එකක් තියෙනවා ආසියාත්‍රාව යන කෛලාසය ළඟටම මේ යන ඊටත් පෑය තුනක ගමනක් වාහනේ යන්න තියෙනවා. ඉතින් ඔය හැබැයි ඒකේ අවධානයක් තියෙනවා එක පාටම දැන් එක මට්ටමින් ඉඳලා එක පාටම උඩට යනවා. දැන් අපේ ඇඟ හිමීට හදාගෙන උඩට ගියොතින් අර ඒ ලෙඩක් තියෙනවා ඔක්සිජන් නැති වුණාම එන ලෙඩක් අඩු වුණාම එන ලෙඩක් ඒ ලෙඩ මේ හැදෙන්න අවකාශය වැඩි එක පාටම ගියොත් ඇඟ පුරුදු වෙන්නේ නැතුව. හැබැයි අර ඇඟ වෙහසන්නේ නැහැ ආසියාත්‍රාවණ යන්නේ. ඉතින් කොහොම හරි මම හිතාගත්තා ඒක යන්නේ කොහොඳයි දවස් 3ක් නැත්තම් වාහනේ හිමීට අනේක තේට්ටුව වැඩි. කොහොම හරි එහෙම ඒ ගමන ගියා. ඒ අනකල් අමාරුයි ගියන් පස්සේ පොඩ පොඩ දේවල් හොඳ අතට එන්න පටන් ගත්තා පින්වතුනි. එහෙම වෙලා ඊට පස්සේ ඉන්දියාව නේපාලය ඇවිල්ලා ඉන්දියාවේ ඔහම වැඩම කරන් යනකොට විශේෂ මුණ ගැසීමක් සිදුණා. ඇත්ත කියනවනම් මට මගේ කැපකරු මට පණිවිඩයක් එව්වා විශේෂ කෙනෙක් ගැනයි විශේෂ පර්වතයක් ගැනයි මේ මොනවාද ඉන්දියාවේ. ඉතින් මට ඒක කිව්ව ගමන්ම මට විශ්වමට දැනුණා නිකන් හදට මොකක්ද ඒ පර්වතය ගැන විශේෂත්වයක්. මම ඉතින් අර ඒ කෙනා දැන් ප්‍රසිද්ධයි. යම් ප්‍රාතිහාර පාගන යනවා. දැන් එහෙ දැන් හැම රටකම හැම ලෝකේ පුරාම භෞතික පැත්තට බරයි පින්වතුනි. මේ හාමුදුරුවත් තාපසවරු කෙරෙහිවත් කිසි විශ්වාසයක් නැහැ. මේවා නිකන් කෞතුක වස්තු වගේ මිනිස්සු හිතන්ඩ බලනවා. ඒක වෙන්න බෑ. ඉතින් කොමාරි ඒ රටෙත් ඉන්නවා පෙරම් පුරලා වඩපු උත්තම පිරිසක්. ඒ තනින් තන යෝගීව මතු කළා ඒ බලය ශක්තිය පෙන්නලා මේකට මිනිස්සු ශ්‍රද්ධාවයි යොමු කරන එක. කොමාරි එහෙම එක්කෙනෙක් තරුණ අය වැඩි වයසකුත් නැහැ. කොමාරි හිමාලයේ අරේ මේ කටයුත්ත කරපු කෙනෙක් ඉස්සර කාලේ තරුණ කාලේ ඉඳන්. කපාට මෙයා දැන් එයාගේ තියෙන්නේ එයා දැන් සෙනගස්සෙන් කට්ටිය තේ ඒගොල්ලන්ගේ පෞද්ගලික විස්තරෙන් අඬ ගහනවා. අඬ ගහලා ඉවරලා එයා බෝඩ් දෙකක ඉඳ ගන්න කියලා ලියනවා. ඉඳ ගන්න ගම ලියන ගමන් මේ අහනවා මොකද ආවේ මේ කියලා. එතකොට ඒගොල්ලන් කියනවා ඒගොල්ලන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක්. ඒක ලෙඩ එක්ක මොකක් හරි සල්ලි නෑ හරි මොනවා හරි. එතකොට එයා මේ විස්තරේ ලියලා තියෙනවා. ලියලා එයාගේ කර්මය මේකයි කියලා ඒකට තියෙන විසඳුමකුත් දෙනවා. හැමෝටම කතා නැහැ. මොකද මන් දන්නවා එයා කොහොමද කතා කරන්න කියලා. මම අර කිව්වේ අර වෙලාවේ ඒ කෙනාගේ පින පෑදිලා එනකොට තමයි කතා. මොකද එයාට හැමෝටම විසඳුමක් තියෙනවා. විසඳුම දෙන්න බෑ අර කෙනාගේ පව් වැඩ කරනවා නම්. හැබැයි අඩු ගානේ මේ වගේ පුණ්‍ය තැනක ඉන්නකොට එයාගේ සිතවිලි අර රාගය ද්වේෂය අඩු වෙන පැත්තට භක්තිය ශ්‍රද්ධාව ඊට වඩා ලොකු දෙයක් එතන වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ දැන් තියෙනවා කර්මය නිදහස් කරන අපි දැන් ඒකට එනවා. කර්මෙන් ක්ලිය වෙන බුදු කෙනෙක් බුදුහාඳුරෝ මේක නිදා කාලේ ධ්‍යානෙකින් තමයි උපරිම මේ කර්මෙන් නිදහස් වෙන ක්‍රමයක් මතු කරේ. ඒක බෝසත්න් වහන්සේත් කරා ඍෂිවරුත් හොයාගත්තා. මේ හෙව්ව කවුරුත් හොයන කට්ටියට ওই විදිහට අන්තිමට ධ්‍යානෙකින් තමයි රාගයේ ද්වේෂයේ මේවා කළා. හැබැයි ඒක తాවකාලිකයි. බුදුහාඳුරෝ ඒක දකිනවා. බුදුහාඳුරෝ බුද්ධත්වයේ විශේෂත්වය තමයි ප්‍රඥාවෙන් නිදහස් වෙන ආකාරය. පඤ්ඤාවේ නිදහස් වෙන ආකාරය. ඉතින් කොහොම හරි මේ උතුමන් වහන්සේත් මම වැඩියා ඒ පර්වතේ. මම එයා ගැන හිතුවේ නැහැ. මොකද සෙනග වැඩි. මම එයා ඉදිරියට දන්නෙත් නැහැ. පර්වතේ මම අදිෂ්ඨාන කරා. ඇත්ත කියනවා නම් ඒ ස්ථානයේ අදිෂ්ඨානයේ අමුතු පුණ්‍ය තැනක්. මේ මට කවුරු හරි මොකද අෂ්ට සමාපatti උතුමේ උතුමන්ලගේ මුණ ගැසීමක් මට මේ ගමන මේ මොන හරි මෙහෙම දැන් ගමනට යන්න කියලා යම් අදිෂ්ඨානයක් මම කරා. කරාන් පස්සේ ආ එතන මේ ඒ කවුරුත් නැහැ. මම ඊට පස්සේ එතන ආශ්‍රයත්‍රාම යන්න ඕනේ. පොඩි ෆ්ලයිට් එක දෙවනි පාරත් මං ගියා එතන. යනකොට පුදුම වැඩේ කියන්නේ එයත් ඒ එකම මේ ප්ලේන් එකේ. පස්සේ මම වැඩ ඉන්නවා. එයාත් ඊට පස්සේ ඔහොම යනවා. ඊට පස්සේ එයාපෝට් එකට ගිහලා ගම්මානයක් වගේ තැනක් එයා ඉන්න තැන ඩෙල්ලියේ ඉඳන් ඒ ස්ථානෙට කොහොම හරි සුළු පිරිසක් ආරංචි වෙලා එයාගේ පස්සේ හිටියා. දැන් ඈතින් මාව දැකලා මට අඬ ගැහුවා. එයාගේ වාහන නැග්ගන් පස්සේ හරි සිකියුරිටි එහෙම දීලා තිනවා. මොකද ජනකාය දැනගත්ත ගමන් ඔක්කොම රැස් වෙනවා. කොමරි මම ඒ වාහනේ ළඟට ගියාම එයා ඇහුවා යනවද ඒ ස්ථානෙට යන්නේ ඔබ වහන්සේ කියලා. මං කිව්වා ඔව් කියලා. එතකොට මම එයාගේ සිකියුරිටි අට කිව්වා මේ ස්වාමීන් මේ සාමියොත් වඩම්මන්න කියලා. ඊට පස්සේ මගෙත් එතනත් ලෑස්ති කළා තිබ්බා. මගේ අර කැප කරලා වෙන වාහනයක්. හැබැයි කොමරි අපි ඔහම ගියා. එයාගේ අම්මා බලන්න තමයි යන්නේ. එයා දැන් ඔය ඔහම ගිහිල්ලා අරවා මෙයා මේ ඔයගේ වැඩසටහන් කළා. කොමරි ආ එතන ගියාම හරි පාළු හරි සිම්පල් සරල තැනක්. මාව ගියාන් පස්සේ කීප දෙනෙක් හිටියා සිංහාසනයක් වගේ යාගෙත් තිබ්බා. එයා එතන වැඩ ඉඳලා එයා මේ මොකද්ද අර එයා අනිත් අයට කරන එකම කරා. ලිව්වේ නැහැ කිව්වා ඔක්කොම. පස්සේ මෙයා මේ බලනකොට එයා එක තැනක පස්සේ කියනවා දැන් ආයි මට ගොඩාක් හම්බුණා ඊටපස්. හරි ධෛර්යයක් මට දුන්නා. ගොඩාක් පාරක් මට මෙයා මුණ ගැසුණා. ඉතින් මේ සෙනගස්සේ මෙහෙම ඒක හරි ආශ්චර්යයක් හමු වෙන විදිය. ඉතින් එයාම තේරුම් කරා පෙර භවයේ එයයි මායි එකට සහෝදර යෝගිවරු කියලා. ඒ අපි දෙන්නම එකට මේක වඩවඩ ආපු මේකක් තියෙනවා. ඉතින් මේ පැත්ත නිවන් පැත්තක් නෙමෙයි අනිවාර්යයෙන්ම. කොහොම හරි ඒක හින්දා තමයිලු මේ මුණ ගැහුනේ. පස්සේ එයා මට මේවා කරා. මේ දවසක් ආවා මදි කියලා. දැන් රාත්‍රී කාලේ මෙහෙම මම බවුන් වඩාන ඉන්න කොටයි තව වෙන පිරිස ඉන්නවා. එකපාරටම ආවා මදි කියලා. මටමයි ආවේ. මං ගාවට ඇවිල්ලා කිව්වා මං කිව්වා මොකද්ද මදි කියලා. මං එහෙම මගේ යා ඉංග්‍රීසිත් හරියට බෑ. මං ඉතින් කැඩිච්ච මේකෙන් මගේ හින්දිත් හරි නෑ. කොමරි යා මට පස්සේ දවස් මේ ඊට පස්සේ කිව්වා ඔයාගේ ප්‍රැක්ටිස් එක කියලා. ඔයාගේ ප්‍රතිපදාව කියලා. ඉතින් මම මේක පොඩ්ඩක් මෙයා වුණා මොකද්ද මේ. ඉතින් පස්සේ මං තේරුම් කරන්නම් කියලා යාගේ කුටියේදී. එයා තේරුම් කරා ඔබ වහන්සේට තව ගොඩක් වඩන්න පුළුවන්. අපි ඒකයි මේ කිව්වේ නෑ මදිකමක්ම නෙමේ දිරිය දෙන්න කරන්න ඕනේ තව වහන්සේට පුළුවන් ගොඩක් දෙයක් කරන්න කියලා භාවනාවෙන්. ඉතින් ඔහොම කිව්වන් පස්සේ මම තවත් ගිහලා මං තීන වෙනවට වඩා තව වීර්ය කර කර කටයුතු කරා. ආයි පාරක් මුණ ගැහුණා. මුණ ගැහෙනකොට ඈතින් දැක්කේ ආ මං ඇහුවා එකපාර මගේ ප්‍රැක්ටිස් එක කොහොමද කියලා. එතකොට බල්ලයා කිව්වා මෙහෙම මෙහෙම කියලා. මේක අහලා ඇති දැන් 1100 පාරක් ආන්දරංගේ නේද? මේක අලුත් අයත් ඉන්නවනේ පින්වතුනි. ඉතින් කවන්නේ. මේක සූත්‍රවල වටිනාකම කියන්න මෙන කිසි දෙයක් නෙමෙයි. මං අර මේවා ප්‍රායෝගික මේක නැත්තම් මේ මොනවාද මකුණු දැල් වැටිලා මේවා වෙලානේ තියෙන්නේ. හාමුදුරුවෝ මේ ඔක්කොම දුවිලි කාලා මේවක් කළා ඔන්නේ එන්නේ ඒකට. එතකොට ඒක වදින්න ඕනේ. මට මෙතන දෙයක් දෙන්න නෑ පින්වතුනි. බුදු කෙනෙක්ගේ ශ්‍රී මුඛයෙන් එන වදන් නැති වුණොත් මේ පොළොවෙන් ඒ සම්පූර්ණයෙන්ම දුකෙන් මිදෙන යතුරු නැති වෙනවා සත්‍යයට. ඉතින් මේක සත්‍යයක්. මේක ආරක්ෂා වෙන්න ඕනේ පණමෙන් තමන් වටහා ගන්න ඕනේ, අනිත්‍යයට වටහා දෙන්න ඕනේ. ඒක දෙවි බ්‍රහ්මයෝ අනිවාර්යයෙන්ම රකින්න ඕනේ. උන්වහන්සේලා දකින්න නම් සත්‍යයක් මේ ලෝකේ. කොහොම හරි එදා මේ මොනවාද ස්වාමිවංශේ මට ඒ කිව්වා තේරුම් කරන්නම් කියලා මට මුණ ගැහුණාම උන්වහන්සේගේ කුටි ඒ උන්වහන්සේ කිව්වා, ඔබ වහන්සේගේ මේ සමාධිය මේ භාවනා තියෙනවා හොඳයි, හැබැයි මම නැති වෙන භාවනාව මදි කියලා කිව්වා. මේ මම නැති වෙන භාවනාව යාට දැන් ඒක ඉතින් ඔයාලට පේනවා හිත ඇතුලේ වඩපු කුසල් වඩලා නොකරන කුසල් එහෙම එකක් යෝගිවරුන්ට තියෙනවා. වැඩ කරන කර්ම තමන්ගේ කර්ම වාර මොනවාද පෙර භව ඒ වගේ දේවල් ඒක සංඥා වෙනවා. ඉතින් මේ කුසල් පැත්තක් තමයි මට පේන්නේ. මේ ඉතින් උන්වහන්සේ කිව්වා ඒ මම නැති වෙන භාවනාව තමයි ඉහෙළම භාවනාව. දැන් ඒගොල්ලන්ට අනත්ත කියන එක මේවා කරන්න බැරි වුණාට ඒක තමයි ඉහෙළම භාවනාව. ඔබ වහන්සේ ඒක වැඩුවොත් මොකද කිව්වේ, අපිටත් ඔබ වහන්සේ හොයාගෙන එන්න වෙයි කියලා. ඒ තරම් ඒක වර්ණනා කළා මට දිරිය දුන්නා. එතකොට තමයි කිව්වෙත් අර මෙහෙම හමු වෙන්නේ අපි දෙන්නම එකට ඉඳලා තියෙනවා. ඒකයි මෙහෙම ඉතින් සත්පුරුෂ මං හිතුණා ඒක මට විතරයි ඒ වෙලාවේ කිව්වේ. මං හිතන්නේ එයා වඩනවා කියලා. එයා දන්නෙත් නැහැ මොකද්ද කියලා. කොහමරි මල් ළඟ තව පොතක් තියෙනවා කිව්වා. ඒ පොත බැලුවම ඔක්කොම ක්ලියර් වෙනවා කිව්වා. එතකොට මේ මල් ගාව මොකද්ද මේ තියෙන පොත? සම්යුතනිකායේ මේ බිකු බෝධිසවාහි මහන්සගේ පොත. මම අවුරුදු ගානක් හිමාලයේ පර්වතවල කොහේ ගියත් ගල් ගුහාවල වුණත් තියාගන්නවා. ඒක දැන් පරණ වෙලා ඔය අත්තන ගල්ලේ තියෙනවා. ඒ පොත ගෙනියන්නේ මොකද? මම දන්නවා ස්කන්ධ වර්ගයේ සලායතන වර්ගයේ ඒවා බලන්න එකක් ගැන. කොහමරි මම පිටුවක් දෙකක් කියවනවා. එහෙම දිගට කියවෙන්නේ නැහැ. දැන් මෙයා කිව්ව ඒක බැලුවතින් පොත බැලුවතින් ඔක්කොම ක්ලියර් වෙනවා කියලා මට මෙහෙම විස්තර කරා. ඉතින් දැන් මට ඒක තේරුණා දැන් බලෙන් හරි මේක කියවන්න ඕනේ කියලා තමයි ඇද්දද ගලට ඇවිල්ලා ලංකාවේ අර කන්ද වර්ගය බලෙන් කියවන කියවන ගියා. කියවන කියවන කියලා ආයි මුණ ගැහුණා. ඇද ඉස්සර වගේ යෝනිසෝමනසිකාරයෙන් මෙනී කර කර කිරුවෙත් නැහැ. මොකද මට වැඩි දවසක් ලංකාවේ ඉන්න තිබුණේ නැහැ. හැබැයි මම වේගෙන් කියවුවා. ඒක තව තියෙනවා. අපි දන්නවා ඒක විදියක් බලන් දෙක. ඒක නියම යෝනිසෝමනසිකාරයට අරන් කරන විදියක් තියෙනවා. ඒකට වෙලා යනවා පින්වතුනි. දැන් ඕක දැන් ඒකයි මම අර දැන් දවස් 5 රිට්‍රීට් හදලා තියෙනවා. දවස් 10යි දවස් 5 එකට වේගෙන් කරන ක්‍රමයක් කරනවා. අර ඉෂිවරුන්ගෙන් ලැබිච්ච මේ කණුව කුසල යවදි කරන්න ගොඩක්. ඊට පස්සේ දෙවනි පාර කියවන කට්ටියට කියනවා අර දැන් අපි කරා වගේ ඒක අර මුලට කරපු ආකාරයේ හිමීට හිත සමාධියත් වඩන ගමන් මෛත්‍රියෙන් හරි ආනාපාන සතියෙන් අර පොත කියවන්න ඕනේ. පොත කියන්නේ කමඨහන් වෙන්න විදිහට කියවන ගමන් සක්මනට ගන්න බලන්න ඕනේ. එතකොට ඒකෙදි ඒකින් එනවා පින්වතුනි. ඒවා අර අපේ බණ ඇහෙන්නේ නැතුව ඒ දේශනාවම ඔළුවේ වැඩ කරනකොට තමයි ඒක නිමිත්තක් වෙලා තමන්ට දෙයක් වෙන්න ඉඩ තියෙනවා. මේ කයටම කය තුලම සත්‍යයක් දකින්න ඉඩ තියෙනවා. බුදුන් දකින්න ඉඩ තියෙනවා. මොකද මේ දේශනාවේ ආශිර්වාදය එන්න ඉඩ තියෙනවා. ඒක මේ සත් ඒක ගැන කිසිම මේකක් නැහැ. ඊටකොට පින්වතුනි එදා මම ඊට පස්සේ අරක කියවලා ආපසට වැඩියා. එතකොට ඒ පාරත් මම ඇහුවා අහනකොට මේ 80%ක් මට ලොකු ධෛර්යයක් ආවා. මෙච්චර මේ මෙච්චර සමාධිය වැඩ ගිහිල්ලා මේක වැඩුන්නේ නැනම් මේ 80%ක් වෙන්න මේ සූත්‍ර ටික කියවනකොට මෙච්චර මෙනී කර කර කිව්වෙත් නැහැ. ওই විදියට මේ වේගෙන් කියවපු අවස්ථාවෙත්. ඉතින් පින්වතුනි මම ඊට පස්සේ තමයි ආයි ගල්පියු මාරන්නේට ගිහිල්ලා සලායතන වර්ගී හොමෝම බලන්නට තමයි 120ක්. ඒකෙන් තමයි මේ ගමන පටන් ගත්තේ. ඒ කියන්නේ මේ දෙන ගමන ධර්මයේ. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා අර සේනාසනයක් අවුරුදු ගාණක් හදා දීපු සේනාසනයක් ඒක බාර අරගෙන බාරගත්තා කියන්නේ ඒක මේ සමිතියකට මෙයා කරන විදියට. හැබැයි මම ඒකට උපදෙස් දෙන ආකාරයට සම්බන්ධ වෙලා ඉන්නවා.